කියන්නේ මේකයි කියලා ගලපන්නේ නැහැ නෝනේ. ඔක අපේ පුරුද්දක් කියන්නේ. ලේසියෙන් අතාරින්නත් දැන්. හැබැයි ඒක අතෑරීම එක තමයි ධර්ම දෙකීමේ. ඒ බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ පෙර නොයසුදු ධර්මතාවයන්නේ පුබ්බේ අනුසුතේ සුදම්මේ. අපි දන්නේ ඒක ධර්ම වුණා නම් ඒක වෙන්න බෑනේ. ඒ වුණාට අපේ පුරුද්ද තියෙන්නේ අර දන්න එකටම ගලපන්න හදනවා. මේක අර ඒ ටික අයින් කරලා මේක මෙහෙම බලන්න ඕන කියලා ඒ බලන පැත්තට ඉන්න ටිකක් කල් යනවා. ඉතින් මම ආයේ ආයේ ඔයගොල්ලෝ සාකච්ඡා කරන්න අහන්න. ඔය දැන් CD එහෙම දෙන්නේ ඒවා ගොඩාක් ඔය එක එක තැන් විස්තර කරලා තියෙනවා. අද සමහර විට කෙටියෙන් බොහොම කෙටියෙන් කියපු දේවල් අපි ගොඩක් දීර්ඝව කතා කරලා තියෙනවා. මේ ආයතන කියන්නේ මොනවද? ආයතන වල කෘත්‍ය මොකද්ද? ආයතන කරන මායාව මොකද්ද? නේද? වෙන වෙනම අපි ගොඩක් කතා කරනවා නේ. ඒව දන්නේ නැති කෙනාට ඒ අවබෝධෙත් එක්කයි මේ කියන එක දැන් බොහොම පැහැදිලි. ඒ අපි පරණේවත් එක්ක ඉතිහායයට දැන් මම හිතන්නේ ගොඩක් හොඳක් අයට දැන් දැක්ම තියෙන දර්ශනය සම්මාදීතිය කියන එක. ඒකට එන්න අමාරු අපේ මේ ලෝකිත අවිති පුරුද්ද මේකේ කරන්නේ සංසාරය අනන්ත සංසාරය පුරුද්දන්නේ. පේන දේ කියනවා කියන දේමයි පේන්නේ කියන එකනේ අපි. ඔබ කණෙන් ඇහෙන සද්දට නම් මේක දිකා ගන්න ලේසි ටිකක්. ඒක පැත්තකින් සද්ද කියන එක මොහොතකින් ඇති වෙලා නැති වෙනවා. ඒක තියෙන්නේ. නේද? ඒක අපිට නිකන් හිතා ගන්න පුළුවන් ඔය සද්ද ඇහෙන මොහොතේ විතරනේ සද්ද ගැන අදහස ආවේ. ඒ සද්ද ඊට කලින් තිබුණෙත් නැහැ. දැනුත් නැහැ. සද්ද ඇහෙන මොහොතේ විතරනේ සද්ද. කියන එක ඒක අත්දකින්න පුළුවන්. හැබැයි ඕක අනිත් ආයතනවලට ඇහැට එහෙම හරි අමාරුයි ඉන්න. කනට සද්දේ නැහැ. ඒ සද්දේ අලුතෙන් හටගෙන ඒක නිරුද්ධ වෙනවා. තේන දෙයක් එහෙම හින්දද ඒක මේ කුටුව මේ අලුතෙන් හටගෙන දැන් නිරුද්ධයි කියලා හිතන්න බෑනේ. ඔය උඩට තියෙන කුටුව කොහොමද මේ ආ? පෙරල තිබීම හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන්නේ. තාමත් තියෙනවා. මේ ඉතින් හැට ටිකක් අමාරුයි මේක. අමාරුයි කියන්නේ ඒක බොරු හින්දා නෙමෙයි, දකින්න බැරි හින්දා නෙවෙයි. අපේ කෙලස් බලවත්. අපේ ලෝකෙට අහුවෙන කෙලස් බලවත්. අපි දීර්ඝ කාලයක් විශ්වාස කරපු දෙයක් නැහැයි කියලා පිළිගන්න අපේ හිත කැමති නැහැ. දීර්ඝ කාලයක් විශ්වාස කරපු දෙයක් කවුරු හරි නැහැ කියනවා නම් ඒ පිළිගන්න කැමති නැහැ, පිළිගන්න ඕනක් නැහැ. තමන් හිතන දේ කවුරු හරි නැහැ කියනවා නම් එකපාරට පිළිගන්න අවශ්‍ය නැහැ. ඒක තමයි මේ CD එකක් හැම ඔය තියෙන්නේ කැමති අයට ආයෙ තව පරණ සාකච්ඡා ටිකක් එහෙම ඇහුවොත් අර පොඩි දේවල් ගන්න අපි ගොඩාක් විස්තර කරපු ඒවා උදව් වෙයි තව ටිකක් තේරුම් ගන්න. දැන් ගැටලු කියනවද මොනවා හරි? පැහැදිලි නැති තැන් තියනවද? සෝවාන් වෙන්න නම් මොනවද අවබෝධ කරගන්න වෙන්නේ? තව කොණ්ඩයන් යන දවසස වුණා නුනා කියන්නේ මොනව අවබෝධ කරගෙනද? යන්තිච සංදේ ධර්මං සබ්බත්තං නිරෝධ ධර්මං සිංහලෙන් කියේ මොකක්ද හේතුන්ගෙන් හටගත්ත දැන් වෙනස් කරනවා සලකේ හේතුන්ගෙන් හටගත්තා නම් ඒක නැති වෙනකොට නැති වෙනවා හරි පුරුද්දට එනවා කියනවා නෑ යන් කිංචි සමුදය ධර්මං සබ්බන්තං නිරෝධ ධර්මං නේද මේක අවබෝධ කරගත් අසෝවන් වුණා කියන්නේ යන් කිංචි සමුදය ධර්මං කර්ම කියන්නේ මොකක් හරි යන් කිංචි කියන්නේ කිසියම්ම දෙයක් අ මොනවම හරි යන් කිංචි සමුදය ධර්මං සමුදය ධර්ම කියන්නේ හටගත්තු නේ හටගත්තු ධර්මතාවය සමුදය ධර්ම හටගත්තා කියනකොට අපිට ගොඩක් තේරුම් එන්න පුළුවන් මොකද ඒක තේරුමක් කියන්න බලන්න හටගත්තා මොනවාද හිතන්නේ තව හටගත්තා කියනකොට හේතු නිසා හටගත්තා කියන එක සමුදය ඉපදීම ඉපදීම කියනකොට ජාති ජාති වචනේ තව මොනවාද අවබෝධ වෙන්නේ? ඉපදුනා නැත්නම් හටගත්තා. පටිච්ච කියන්නේ තිතින් නිසා හටගත්තා. නේද? ඒක ප්‍රත්‍යයෙන් නිසා හටගත්තා. ඉබේ වහල වුණා නෙවෙයි. හටගත්තා නම් ඒක කලින් තිබිලාද? එහෙම එකකුත් වෙනවා නෙවෙයි. ඉපදුනා කියනකොට කලින් තිබිලාද? කලින් තිබුණා නම් ආයේ හට ගන්න ඕනද? නෑ නෑ. කලිනුත් තිබුණා නම් ආයේ ඉපදුනා කියන්න ඕනේ නෑ නේද? එහෙනම් ඉපදුනා කියනකොට හටගත්තා කියනකොට තව අදහසක් එනවා. ඊට කලින් තිබිලා නෑ. නේද? එහෙනම් පෙර නොතිබීමමයි හටගෙන්නේ. ඉපදිලා කියන එකම තේරුම තමයි ඔයිට කලින් තිබුණ කතාවක් නෙවෙයි. ළමෙක් ඉපදුනා කියවොත් ඒ ළමයා තව කොහේ මේ කලින් තව තැනකත් ඉන්නවා කියන කතාවක් කියදෙනවද? නෑ. හරි. මේ ඉපදෙන මොහොතේ තව කොහේ හරි ඉන්නවා කියලා කතාවක් තියනවද? නෑ. ඉපදෙන්න කලින් කොහේ හරි ඉන්නවා කියන කතාවක් කියනවද? ඉපදුනා කියන්නේ කලින් තිබිලා නෑ. හටගත්තා කියන්නේ කලින් තිබිලා නැහැ. අපි දැන් සද්දයකට කියන්නේ. මේ සද්දයක් එනවා. ඒ සද්දේ ඒක ඇති වෙන්න කලින් කොහේ හරි තිබුණාද? නැහැ. සද්දයක් හටගත්තා කියන්නේ සද්දයක් ඉපදුණා. ඇයි ඉපදුණා කියන්නේ? ඉපදුණා කියන්නේ ඊට කලින් තිබිලා නැහැ. නේද? අලුතෙන්. අලුතෙන් හටගත්තා. දැන් තියෙනවද ඒ සද්දේ? නෑ. දැන් නෑ කියන්නේ ඒක ඉතුරුවක් නැතුවම නිරුද්ධ වෙලා. පොඩක්වත් ඉතුරු වෙලා නෑ නේද ඒ සද්ද? ඉතුරු වෙන්න බෑ. එතකොට මේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. එතකොට එහෙම හටගන්න සමුදය වෙන උපදින යම් කිසි ධර්මතාවයක් තියෙනවා නම් යම් කිංචි සමුදය ධර්මයක් නේද? එහෙම ධර්මතාව ඔක්කොම සබ්බන්තං කියන්නේ ඒකයි. හටගන්න සියල්ල කියන කතාව නේද? සබ්බන්තං. ඒ සියල්ල නිරෝධ ධර්ම. නිරෝධ කියනකොට මේ ටිකක් අපිට නොහින් හොයන්න වෙනවා. නිරෝධ කියන්නේ හටගත්තු දේ නැති වෙනවා කියන එකද? නූපදින ගතියද කියන්නේ? දුකයි දුක්ඛ සමුදයයි දුක්ඛ නිරෝධයයි කියනවා නේ. සමුදය තියනවා නම් දුක තියනවා. සමුදය නැත්තම් යෙදුම් නැත්තම් දුක තියෙන්නේ නෑ. දුක හටගන්න විදිහක් නෑ. මොකද හේතුන්ගෙන් හටගන්න දෙයක්. හේතු යෙදුම් නැත්තම් හටගන්නේ නෑ. අපි දැන් ගිනි පෙට්ටියක ගිනි කූරක් ගැහුවොත් ගිනි දැල්ලා හට ගන්නවා. එහෙම ඉපදිනවා හට ගන්නවා. දැන් ඒ ගින්දර ඊට කලින් කොහේ හරි තිබුණාද? අඩු ගන්න ගිනි කූරයක් තිබුණාද? නැහැ. ගිනි පෙට්ටිය තිබුණාද ගිනි දැල්ල? නැහැ. එතකොට ඒ ගැටීම නිසාම හටගන්නවා. දැන් හට ගන්නවා කියනකොට කලින් තිබිලා නැහැ කියන ධර්මතාවයක් එනවා නේද? කොහේවත් ඉඳලා ගින්දරාව නෙමෙයි පෙරණු තිබීම හටගත්තා. ඒ දෙකටම අයිති නැති අයිති කිව්වොත් තිබිලා තිබුණා. ඒකයි කිව්වේ කොහෙන්වත්
අයිති නැති.
ඔව් කොටසක්වත් තියෙන්න බෑ. ඒ වගේම නිරුද්ධ වෙනවා කිව්වහම ඉතුරුවක් හිටින්න බෑ. සම්බන්ධ නිරෝධ ධර්ම කපේ. එතකොට බුදුරජාණන් වහන්සේ දෙන්නා අර උදාන වාක්‍යයක් කියද්දී මම ඔය බුද්ධත්වයේ ලබද්දි පටිච්ච සමුප්පාදේ මෙනෙහි කළා. පෙරයන් රේහි කොහොමද මෙනෙහි කළා කියන්නේ? අනුලෝමෝ මෙනෙහි කරා. අහලා තියෙනවා නේද? පෙරයන් කාලේ අනුලෝමෝ මෙනෙහි කළා, මැදියන් කාලේ ප්‍රතිලෝමෝ මෙනෙහි කළා. අලුයම අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළා. පටිච්චසමුප්පාද. හරි. ඒක තව ලස්සන විස්තර ටිකක් කියනවා. දැන් පෙරයන් කාලේ අනුලෝමව මෙනෙහි කළේ කොහොමද? ඒ මෙනෙහි කළේ මෙන්න මෙහෙමයි. ඉමස්මෙන් සති ඉදං හෝති ඉමස්ස උත්පාදා ඉදං උප්පජ්ජති කියලාම කියලා තියෙනවා. මෙන්න මේ ධර්මතාවය මෙනෙහි කළා. ඒක තමයි අනුලෝමව මෙනෙහි කළා කියන්නේ. ඉමස්මෙන් සති ඉදං හෝති ඉමස්ස උත්පාදා ඉදං උප්පජ්ජති. එතන මේ ඇති කල්හි මේ තියෙනවා. එතන හේතු ඇති කල්හි ඵලය තියෙනවා. ඉමස්මෙන් සති ඉදං හෝති ඉමස්ස උපාද හේතුව ඉපදුනොත් ඉදන් උපද්දති ඵලයත් උපදිනවා. හරි. ඉපදුනොත් කියනකොට මං කියවනේ කලින් තිබිලා කතාවක් නෙමෙයි. නේද? දැන් අපි හිතමු ගිනි කූර ගිනි පෙට්ටිය ගහනකොට දැල්ල හට ගන්නවා එක්කම ආලෝකය. ඒකත් උපදිනවා නේද? දැන් දැල්ලයි ආලෝකයේ සම්බන්ධය ගත්තොත් දැල්ල තියෙනකොට ආලෝකේ තියෙනවා. දැල්ල ඉපදුනොත් ආලෝකෙත් උපදින්. හරි. දැල්ල තියනවා නම් ආලෝකෙ තියෙනවා. දැන් මොන දැල්ලක් නැහැ. එකපාරට දැල්ලක් උපදිනවා. මේ පෙට්ටියේ ගිනි කූර ගහනකොටම දැල්ල. ආලෝකෙ එක්කම උපදිනවා නේද? ඉමස්ස උපාදායි දන් උප්පජ්ජති. හරි. ඔන්නයි කරුණු දෙක. ඉමස්මින් සති ඉදං හොති ඉමස්ස උපාදායි ඉදං උප්පජ්ජති කියන එක මෙනෙහි කළා කියන එක තමයි ඒ අනුලෝම මෙනෙහි කළා කියන්නේ. ඊට පස්සේ අවිද්‍යාව පත්‍ය සංඛාර. ඒකට තේරුම් ගන්න අවිද්‍යාව තියෙනකොට සංඛාර තියෙනවා. අවිද්‍යාව හටගත්තු සංඛාර හටගන්නවා. ඔය විදිහට අර ඒකේ අංග 12ටම දානවා. හරි. සංඛාර පත්‍ය විඥානං කියනකොට සංඛාර හේතු ඉනස්මෙන් සති කියනකොට සංකාරය තියෙනවා නම් විඥානි තියෙනවා. සංකාරය ඉපදුනොත් විඥානි ඉපදිනවා. සංකාර පත්‍යා විඥාන කියනවා. ඒ වගේමයි විඥාන පත්‍යා නාම රූපම් කියනවා. විඥානේ තියෙනකොට නාම රූප තියෙනවා. විඥානේ ඉපදුනොත් නාම රූප උපදිනවා. ඉනස්මෙන් සති ඉදං හොති ඉනස්ස උපාදායි නාම උපජ්ජති. හරි. දෙකටත් යනවා. නාම රූපයි සලආයතනයි ගත්තොත් තමයි නාම රූප හේතු සලආයතන ඵලය කියලා ගත්තොත් ඉනස්මේ සති දන් හොදි. නාම රූප තියෙනකොට සලආයතන තියෙනවා. නාම රූප එකතුන සලආයතන උපදී. ඊළඟ සලආයතන පත්‍ය පස්සෝ කියන දෙක ගත්තොත් මේ පත්‍ය කියන වචනේ එක තේරුම් ගන්න. හරි? පත්‍ය කියන එක දෙපැත්තේ තියෙන එක පැත්තක හේතු අනිත් පැත්තේ ඵල. සලආයතන පත්‍ය පස්සෝ කියුවොත් සලආයතන තියෙනකොට පස්සේ තියෙන සලආයතන හටගත්තොත් පස්සේ හට ගන්නවා. හරි? ඒ වගේම පස්ස පත්‍ය වේදනා කියනකොට පස්සේ තියෙනකොට වේදනා තියෙනවා. පස්සේ හටගත්තොත් වේදනාව හට ගන්නවා. ඒක හටවත් නවත්තන්න බෑ. ධර්මද? හරි? ඒ වගේම නේද වේදනා පත්‍ය තන බැරි පණිනවා දැන් ඔව් වේදනා පත්‍ය තන වේදනා වෙනස්මේ සති වේදනාව තියෙනකොට තණ්හාව තියෙනවා වේදනාව ඉපදුන තණ්හාව උපදිනවා ඒවා නේද පත්‍ය ආදී මේ මේ ධර්මයේ තියෙන දේවල් මගේ අදහසක් නෙවෙයි යන්. අවු එතන මාත් එක්ක තර්ක කරන්න එන්න එපා ඔබ ඔබ නිවිලා. මේ මේක පොතේ තියෙනවා. ඉමස්මෙන් සති ඉඳන් හොති ඉමස් උපාදායි ඉඳන් උපයි. ඔන්න බලන්න වටේ තියෙන සම්පාය. උදානාවක් කියලා ඈ? ආර්ය වෙනස් කරන්න බැහැ. හැබැයි අපි වෙනස් කරලා තියෙනවා ඒකයි මේ වෙනස් කරන්න බැහැ කියන්නේ. සමහර වෙනස් කරලා තියෙනවා මම දන්නේ නැහැ. නේද? තාම තේරෙන්නේ නැහැ. වේදනාව තියෙනකොට තණ්හාව තියෙනවා. වේදනා පච්චය තණ්හා නේද? වේදනාව ඉපදුනොත් තණ්හාව උපදිනවා. එහෙම වෙන්න ඕන නේද? දහමට එහෙම දෙයක් ඔය කරන්න හදන්නේ අවබෝධ කරගන්න. වේදනාව නැති කරලා තණ්හාව නැති කරන්නද හදන්නේ? වේදනාව තියෙද්දි තණ්හාව නැති කරන්නද හදන්නේ? වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා කියලා එකක් නම් තියෙනවා. ඒක පිළිගන්න. වේදනාව ඉතුරු වෙද්දි තණ්හා නිරෝධෝ කියලා එකක් තියෙනවා. ඒක දහමෙන් නැහැ. ආද හදාගත්තු අය වෙනම් තියෙනවා. අපි මේ දහම නොවනින් ඉන්නසම් නේද? ආගියක් මගේ අදහසක් කරන මාර්ගකරණයේ පොතේ පිළේ කියන එක නේද? පෙළදා. එතකොට ඒ ඉතුරු ටිකක් එහෙම මම කියන්න ඕන නැත නේද? ඊළඟට තණ්හාපච්චය උපාදාන. ඒ මොකක්ද කියන්නේ? තණ්හාව තියනවා නම් උපාදානෙ තියනවා. තණ්හාව හටගත්තොත් උපාදානෙ හටගන්නවා. නස්තෙන් සති ධම්මෝති නස්ස උපාදායෙන් හටගන්නවා. ඊළඟට උපාදානපච්චය බහූ තියෙනකොට උපාදානෙ තියනවා නම් බහුව තියෙනවා. උපාදානෙ හටගත්තොත් බහුව හටගන්නවා. ඊළඟට භවපච්චය ජාති. ඊළඟට එක පුරුදු නේ ජාති. ජාති කියන්නේ ප්‍රති. උපාදාන පච්චය භවපච්චය ජාති. ඒ කියන්නේ භව තියනවා නම් ජාතිය තියෙනවා. උපදීම තියෙනවා. උපදීම. භවය හටගත්තොත් උපදීම හටගන්නවා. ජාතිය හටගන්නවා. වෙනස් වගේ නේ කරන්න දෙයක් නැහැ ඔක තමයි බුදුදහම ඊළඟට ජාතිපච්චය ජරා මරණ සෝක පරිදේ දුක්ඛදව මනස්ස උපායස සම්පවත් ඒ ඔක්කොම නේ දුක් ගොඩ හටගන්න ජාතිය තිබුණත් ඉපදීම තිබුණත් ඒ දුක් ටික තියෙන ජාතිපච්චය කියනවා හා නස්මි රතීනම් හෝ නේද ඒ දුක තියෙනවා නම් ඵලෙදී හේතුව හටගත්තොත් ඵලය හට ගන්න. ඉතින් ඔන්න බුදුහාමුදුරුවෝ පටිච්ච සමුප්පාදය අනුලෝමෝ මෙනෙහි කරා. අපිට නම් විනාඩි දෙකකින් පුළුවන් අනුලෝමෝ මෙනෙහි කරන්න. බුදුහාමුදුරුවෝ මෙනෙහි කරා. පෙරයන් ප්‍රයයන් තමයි ගැඹුරු තේනම මතක් කරලා දෙන්නේ. එහෙම මෙහි කරනකොට ධර්මතාවයක් පහළ වුණාලු. ධර්මතාවය කියන්නේ අවබෝධයක් පහළ වුණා. එහෙම මෙහි කරගෙන යනකොට මේ පච්චය නැත්නම් අනුලෝමව මෙහි කරගෙන යනකොට මස්මි සති ධම්මෝති මස්සුප්පාදය යම් පච්චති කියන ධර්මතාවය මෙහි කරනකොට අවබෝධයක් ආවා කියන මේ බුද්ධ දේශනාව මොකක්ද අවබෝධය? ඒක කියන්නේ සියලුම ධර්මතා සහේතුකයි කියන අවබෝධයක් ආවා. සියලුම ධර්මතා සහේතුව හේතුන් නිසාමයි හටගන්නේ කියලා නුවණක් පහළ වුණා. ඒක සාධාරණයි නේද? පච්චා පච්චා කියලා මෙහි කරගෙන යනකොට ඕකට අහු වෙන්නේ නැති ධර්මතාව මොකුත් නැහැ. මොනවා හරි දෙයක් තියෙනවා නම් සහේතුක කියලා නුවණක් පහළ වෙනවා. හරි. දැන් ඕකම නේද අපේ සරිවිත් සමුද්‍රෝ ගිහි කාලේ කවුද? උපතිස්ස පරිවිතාජය. මේ ප්‍රතිස්ස පරිවිතාජය කියලා කවුද හම්බුනේ බණහන්? අස්සජියා. නේ. එතකොට මොකද්ද අස්සජියා හඳුනෝ දේශනා කරන්නේ? ඒ ධම්මා හේතුඵලව තේසං හේතුං පකාගතෝ වා. නහරි ධර්මතාවයක් හේතුන්ගෙන් හටගන්නවද? ඒකේ හේතු ටික බුදුරජාණන් වහන්සේ දැන්නලා දෙන්න. මොකද හේතුව? යේ ධම්මා හේතු කොබවා තේසං හේතුන් තථාගතෝ වා. හේතු ටික දැන්නලා දෙන්න. ඔය කතාවම නේද අර පච්චයා කියලා මෙනෙහි කිරීමෙන් උත්ෙන්නේ. සියලු ධර්මතා සමවිතයි. හේතුන්ගෙන් හටගන්න. හේතුන්ගෙන් තොර ධර්මයක් ගැන කතා කරන්න බෑ. ධර්මයේ කියනකොට තේරුම් ගන්න අපිට මොනවා හරි දෙයක් තියෙනවා නම් මේ ලෝකෙට අයිති කිසියම්ම දෙයක් තියෙනවා නම් ඕක හේතුන්ගෙන් තොරව කතා කරන්න බෑ. අපිට හේතු පේනවද නැද්ද කියන එක නෙමෙයි මම. හැබැයි බුදු කෙනෙක් ඔය හේතු ටික පෙන්වලා දෙනවා. තේසං හේතු තථාගතෝ ආ. නේද? ඇයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ ඔබ? බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා තව ඒවා තියෙනවා. ඔක්කොම පෙන්වලා දෙන්නේ නැහැ. ඇයි ඔබ පෙන්වලා දෙන්නේ? සාමාන්‍ය කෙනාට ඔබ අහුවෙන්නේ නැහැ. එහෙම එකකුත් තියෙනවා නේද? නැත්නම් බුදු කෙනෙක් පෙන්වලා දෙන්න ඕනේ නැහැ. හැමෝම දන්න දෙයක් නම් ඒ සාමාන්‍ය කෙනාට අහු නොවන ධර්මතාවයක් ඕක. අපි මේ හැවිලේසි කියලා හිතුවා. හේතුන්ගෙන් ඒ ධර්ම හේතුඵලෝ හේසං හේතුන් තථාගතෝ වා. ඔක සාමාන්‍ය ධර්මතාවයක් නම් කොහොමද මේ උපතිස්ස පරිග්‍රහකේ සෝවන්නු නේම කරන්නේ? එක සැරේ ඔය අවබෝධය තුන නේ. ටිකක් නුවණින් හොයන්න ඕනේ. ධම්මා හේතුඵලව තේසං හේතුන් තථාගතෝ වා. එතකොට දැන් ඔන්න අනුලෝම පටිච්ච සමුප්පාදය මෙනෙහි කිරීම තුළ පහළ වෙන ධර්මතාවය තමයි සියලුම දේවල් සහේතුකයි. එතන මෙහෙම හේතුඵල සම්බන්ධයක් තියෙනවා. පච්චයා කියන මොකද්ද? ඉනස් නිසා දීගන් හොතේ ඉනස් උත්පාදයි ගන්න පච්චයති කියන සම්බන්ධය. මේක පැහැදිලිද? මොනවාම හරි දෙයක් ගැන අපිට කතා කරන්න බෑ හේතුන්ගෙන් තොර. කතා කළොත් අපේ අවබෝධය අඩුවක් නිසා දහම දැකලා නෙවෙයි. නේද? ලෝකෙට අයිති දේවල් මොනවද? සකස්සෙච්ච දේවල් කියන්නේ ඉතින් හේතුන්ගෙන් හටගත්ත දේවල් දැන් අපි ලෝකෙ කියලා කියන්නේ. මේ ඉන්න කට්ටිය ඔක්කොම ලෝකෙ. මේ මේ කියන ශාලාව ලෝකෙ. සංකතය කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන. ඒක ලෝකෙට අයිති ඕන දෙයක් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන සහේතුක. කියලා අපි ලෝකෙ කියන්නේ ඔය කියන මනුස්ස ශරීර ටික, සත්තු ටික, දේවල් නේද? ඉරහඳ තාරකා, ගස් කොළන්, අරව මේ ඔක්කොම ලෝකෙට අයිති නේද? ඈ? අනිත් ශරීර ටික ඔක්කොම ලෝකෙට අයිති. අන නැති දේවලු ලෝකෙට අයිති. තමන්ගේ ශරීරය එකක් ලෝකෙට අයිති. එතකොට මේවා සේරම ඉබේ හටගත්තු දේවල්ද? නෑ. සංකත ධර්ම හේතුකත්වයෙන් හටගත්ත. නැත්නම් සහේතුක ධර්ම. අනුලෝම මෙනෙහි කරනකොට ඔන්න ඔය අවබෝධය එනවා. හරි? ඒ මං ඒ රූප ගැන විතරයි කිව්වේ. ලෝකේ ඒ රූප විතරක් නෙමෙයි. චිත්ත චෛතසික කියන දෙකක් ලෝකෙට අයිති නෑ. රූප චිත්ත චෛතසික. ඒවටත් ඒ ධර්ම තමයි පොදුයි. ඒවත් සහේතුක. හරි? සංකත. අසංකත මොකද? නේද? අසංකත එක දෙයයි තියෙන්නේ ඒකට ඇරෙන්න අනිත් තේරම් සංකතයි. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් නේ සහේතුක ධර්ම. අපිට උක නිකන් අහලා තියෙන හින්දා ලේසි වගේ කෙනාට ඉතින් බුදු කෙනෙක් ඔන්න දැන් පටිච්ච සමුප්පාදේ අනුලෝමව මෙනෙහි කරනකොට මොනම ධර්මතාවයක් පහළ වුණා කියන ධර්මතාවය සේරම සහේතුකයි කියන හරි. ඊළඟ ඒ ධර්මතාවයේ පහළ වීම නිසා සැක දුරු වුණා කියන. අනහරි සැකයක් තිබුණා නම් ඒක දුරු වෙනවා. හරි. මොනවා හරි දෙයක් හේතු නැතුව පහළ වෙනවා කියලා මොකක් හරි සැකයක් තිබුණා නම් ඒක දුරු වෙනවා නේද? ඒක. කිසිම සැකයක් නැතුව මේක තේරුම් ගියා. මොකද්ද? සේරම සහේතුක ධර්ම. ඊළඟට මොකද කරේ? මෙලියම් රේවි ප්‍රතිලෝමෝ මෙනෙහි කළා කියන පටිච්ච සමුප්පාදේ ඒ කොහොමද මෙනෙහි කළේ කියලා විස්තර කරනවා. ඉමස්මෙන් අසති ඉදං නමෝති ඉමස්ස නිරුද්ධා ඉදං නිරුච්චති. මේ දෙය නැත්තම් මේ දෙය නැහැ. කියන්නේ හේතුව නැත්තම් ඵලය නැහැ. ඉමස්ස නිරුද්ධා මේ දෙය නිරුද්ධ වුණා. හේතු නිරුද්ධ වුණා. ඵලය නිරුද්ධයි කියන ධර්මතාවෙත් මෙනෙහි කරගෙන ගියා. හරි. එතකොටත් ධර්මතාවයක් අවබෝධ වෙනවා. හිතා ගන්න පුළුවන් අදම කරදේ. එහෙම මෙනෙහි කරනකොට දැන් ඉස්සෙල්ලා කිව්වේ හේතු නිසාමයි ඵල නේද? හැම ඵලයක්ම සාහිත්‍යක ධර්ම. ඔව්. හැම ධර්මතාවයක්ම සාහිත්‍යයි. ඊළඟට දැන් හේතුව නැත්තම් ඵලය හේතු නිරුද්ධ වුණත් ඵලය නිරුද්ධයි කියන පැත්තෙන් මෙනෙහි කරගෙන කියනවා. දැන් හේතු බල සම්බන්ධය දැක්කම ඉස්සෙල්ල නේද? හේතු නැත්තම් ඵලය තියෙන්න බෑ. හේතු නිරුද්ධ නම් ඵලය නිරුද්ධ කියන එක මෙනෙහි කරගෙන කියනවා. මුලින් හැම ධර්මතාවයකම හේතුව දැක්කා. දෙවෙනි එක හේතු නිරුද්ධ නම් ඵලය නිරුද්ධයි. නැත්තම් හේතු නැත්තම් ඵලයක් නෑ කියන ධර්මතාවයක් මෙහි කරගෙන ගියා නේද? එතකොට අවබෝධ වුණාලු මේ හේතු නැති වුණත් හේතු ක්ෂය වුණත් එහෙම ඵලයක් පිළිගන්න බෑ කියලා. අපිට නම් හරි පොඩි ලේවල් වගේ හිතෙන්නේ. ඒකට උත්තර තමයි තියෙන්නේ. හේතු නිසාමයි ඵලය තියෙන්නේ. හේතු නැත්තම් දැන් ඵලය නැති වුණා කියලා නෙමෙයි කියන්නේ. නැත්නම් තමයි අපිට වරද්ද ගන්න තැන අපි වරද්ද ගන්න තැන. ඵලය උපදින්නේ නිරෝධයි. තව ඒ ධර්මා හේතුපකව තේසං හේතු තථාගතෝ ආර. ඒ පළවෙනි එකනේ. ඊළඟට කියනවා තේසං චේයෝ නිරෝධෝ. ඔන්න ඔවයි නිරෝධේ. ඒවන් වාදී සම් මහා සම්. බුදුරජාණන් වහන්සේගේ වාදයේ ඕකයි පෙන්නලා දෙන්නේ මේක. ඒ වගේ නිරෝධය පෙන්නලා දෙනවා. නේද? තේ සංචයෝ නිරෝධෝ. ඕක පෙන්නලා දෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ ධර්මයේ ප්‍රබෝධය සංහේතුත් තථාගතව මොනවාරි ධර්මයක් හේතුන්ගෙන් අඩගත්තා නම් ඒ හේතු ටික පෙන්නලා දෙනවා. ඊළඟට ඒ වායේ නිරෝධය දේශනා කරනවා නේද? ඒ සංචයෝ නිරෝධ. ඒ වගේ කියනකොට අපිට හේතුපැත්තයි ඵලපැත්තයි දෙකම අයිති නේද? ඒ සංචයෝ නිරෝධ. හරි. එතකොට අර නිරෝධ පැත්තෙන් පටිලෝම වශයෙන් පටිච්ච සමුප්පාද වෙනෙහි කරනකොට අවබෝධ වුණාලු මේ හේතු ක්ෂය වුණොත් හේතු නිරුද්ධ වුණොත් ඵලයක් පිළිගන්න බෑ කියලා. තව එකක් තේනවා හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධ. යමක් හේතුන්ගෙන් හටගනීද හේතු භංග වුණොත් ඵලය නිරුද්ධයි. ඵලය නැති වුණා නෙමෙයි නිරුද්ධයි. නිරුද්ධ කියන්නේ ආයේක හටගන්න බෑ. දැන් අපි ගිනි පෙට්ටියේ මේ කූරක් ගහපු ගමන් දැල්ලක් එනවනේ. ආපු ගමන් ඔක නිවෙනවනේ නේද? දැන් ඔය දැල්ල ආයේ හටගන්න පුළුවන්ද? බැ. ඇයි? ඒ දැල්ල හටගන්න හේතු ටික දැන් බංග වෙනවා. ඒවා ආයේ කවදාවත් උපදින්නේ නැහැ. ඇයි? ඒ හේතු ටික ඒ දැල්ලට වැය වුණා. නේද? ආයේ වෙන ගිනි කූරක් අරන් ගිනි පෙට්ටියේ ගැහුවොත් නිසා අර ගිනි කූර ආයේ ගන්න පුළුවන්ද? බැ. ඒ ටික වැය වෙලා ඉවරයි. හේතු ක්ෂය වුණා. ඵලය ආයි කවදාවත් උපදින්නේ නැහැ. නිරුද්ධයි කියන්නේ.
හේතු
වැය වෙලා
ඵලය
හට ගන්නවා
කියලා.
සමහර තැන්වල ඒ දෙනවා. හේතු වැය වෙලා ඵලය හට ගන්නවා. ඒ කියන්නේ හරිය නැහැ වගේ. ඔව් එතන අඩුවක් තියෙනවා වගේ. මොකද ඉනස්මෙන් සති ඉඳන් හොදී කියනකොට හේතුව තියෙද්දි ඵලය තියෙනවනේ. දැන් ඕක තේරුම් ගන්න තමයි නන්දකෝවාද සූත්‍රයේ තියෙන්නේ. නන්දකහන්තුෝ මෙහෙන් ආන්සලට උපමාවක් ගන්නවා නේද? තෙලුයි tirei nisa pahansila දැල්ලු. තෙලුයි tirei nisa pahansila නැත්නම් පහන් දැල්ල. දැල්ල නිසා හාල්. ඒක තමයි මේකට උපමාවක් ගන්න. හරි. දැන් තෙලුයි tirei දැලීම නිසා නේද දැල්ල. අපි ක්ෂණයක එක ක්ෂණයක දැල්ලක් ගත්තොත් ඒ දැල්ල ඇති වෙන්න නම් තෙල් ටිකක් පිච්චෙන්න ඕනනේ නේද? දැල් මේ tirei ටිකකුත් පිච්චෙන්න ඕන නේද? ඔය දෙකම දැලීමේ ඵලය තමයි දැල්. තෙල් ටිකක් දැවුම් නැත්තම් දැල්ලක් හටගන්න බැ. හේතු නැත්නම් ඵලයක් හටගන්න බෑ.
වැරිලක්ෂය
වෙලා තියෙනවා. මේ හැබැයි මේ අතිකල් තියෙන වෙලාවෙ. ඔව්. දැන් හැබැයි අර දැල්ල තියෙන ක්ෂණේ තෙල් ටික පිච්චෙනවා. තෙල් ටික පිච්චෙන ක්ෂණේ තමයි දැල්ල තියෙන්නේ. තෙල් පිච්චු නැත්නම් දැල්ලක් තියෙන්න බෑනේ. තෙල් ටික දැවීමමයි දැල්. තිරය දැවීමමයි දැල්. දැන් ඔය දෙකේ බලන්න ඒක එක ක්ෂණයක් නේද? තෙල් ටික පිච්චෙන මොහොතම නේද දැල්ල? තෙල් ටික පිච්චලා ඉවර වෙලා දැල්ල පස්සේ ඇති වෙනවද? නැහැ. එහෙම වෙන්න බෑ. තෙල් ටික පිච්චෙන කලින් දැල්ල තියනවද? එහෙම වෙන්නත් බෑ. නේද? ඒ දැල්ලට අදාළ තෙල් ටික දැවීම මතමයි දැල්ල තියෙන්නේ. ඒක පිළිගන්නා නේද? එතකොට අපි එක ක්ෂණයක දැල්ලක් ගත්තොත් මේ තෙල් ටික දැවීම නිසාම නේද ඒ දැල්ල? ඔව්. දැන් කවුරු හරි කියනකොත් ඒ දැල්ල හටගත්තේ හේතු ටික පෙන්වන්න කියලා. අපි තෙල් පෙන්නුවොත් ඒ දැල්ලට අදාළ තෙල් දෙක නෑ. මේ තෙල් ආයේ අලුතෙන් දැල්ලක් පස්සන්න ඕනේ. මේ තෙල් වැය වෙලා ඉතින් එහෙනම් දැල්ලට අදාළ හේතු ටික හොයන්න යනකොට හේතු බංග වෙනවා හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගා නියුච්චති තෙල් ටික නැත්තම් දැන් ඒකට අදාළ දැල්ල තියෙන්නේ හේතු නේ තෙල් ටිකක් පේන්න නැත්තම් දැල්ලක් තියෙන්න පුළුවන් ඒකට අදාළ බෑ මොකද තෙල් පිච්චෙන හින්දාමයි දැල්ල නේද ඔය හින්දාමයි ඔය උපමාවම ගන්නෙ මේකට අද එතන ධර්මතා ගොඩක් තියෙනවා එකක් තමයි හේතු ප්‍රත්‍යයන්ගෙන් තොරව ඵලය හටගන්න බෑ ඉමස්මෙන් සතිය දන්නෝ හේතුව නිසාමයි ඵලය තෙළු ඉතිරෙයි නිසාමයි දැල්ල ඒක නෑ කියන්න බෑනේ තෙළු ඉතිරෙයි යෙදුනොත් අපි තව ප්‍රත්‍ය තියෙනවා අපි හිතමු අනිත් ප්‍රත්‍ය ඔක්කොම තියෙනවා තෙළු ඉතිරෙයි යෙදුනොත් දැල්ල හට ගන්නවා නේ අනිත් ප්‍රත්‍ය කිව්වේ දැන් උෂ්ණත්වය ඕන ඔක්සිජන් ඕන රෝමියයි ටික සම්පූර්ණයි කියලා හිතමු එතකොට තෙළු ඉතිරෙයි සම්බන්ධ වෙනකොටම දැල්ල හට ගන්නවානේ තෙළු ටික පිච්චීම නේද හරි එතකොට හේතුයි ඵලයයි එක මොහොතේ නේද පෙර දැවෙන මොහොතේම නේද දැල්ල එතකොට ඉමස්මෙන් සති ඉඳන් හොදී කතාව හරි නේද නේද තෙල් දැවීම නිසාමයි ඵලයි ඉමස්මෙන් සති ඉඳන් හොදී ප්‍රශ්නේ තියෙන්නේ අපි දැල්ලට අදාළ තෙල් ටික හොයන්න ගියොත් හම්බ වෙනවද නැහැ මොකද තෙල් ටික වැයෙලා ඉඳලා හේතු වැයෙලා ඵලය කියන කතාවක් ඇත්ත ඒක පිටුනේ නැහැ දැන් හේතු වැයෙලාමයි ඵලය හැබැයි හේතුවයි ඵලයයි එකට තියෙන්නත් ඕනේ ඉමස්කෙන සත් ඉඳන් ඕනේ
එතන තමයි
එතකොට අපි හේතු ටික බලනකොට තෙල් ටික වැයෙලාමයි ඵලය තියෙන්න පුළුවන්. දැන් හේතු බංගා නිරුච්චති. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්චති. ඔන්න තමයි ධර්මතාවය. දැන් හේතුන් යෙදෙන නිසා ඵලය නැහැ කියන්න පුළුවන්ද?
බැහැ.
හේතුන් යෙදෙන නිසා ඵලය තියෙනවා. එහෙනම් පටිච්ච සම්භූතං. හැබැයි අපි හේතු හොයනකොට හේතු ටික තියෙනවද?
නැහැ.
හේතු බංගා වෙලා තෙල් ටික පිච්චිලා. හේතු බංගා එන ඵලය තියෙන්න පුළුවන්. හේතුන් පටිච්ච සම්භූතා හේතු බංගා නිරුච්චති. හේතු ටික දකින්න බැයි නම් එහෙනම් ඵලය තියෙන්නත් බැහැ. අර තමයි පටිච්ච සම්භූතය. එහෙනම් දැන් අපි දැල්ලක් නැහැ කිව්වත් දෘෂ්ටිගත වෙනවා නේ? ඇයි හේතු එදිරන්? දැල්ලක් තියනවා කිව්වොත් ඒ දෘෂ්ටිගත වෙලා. දැන් තෙල් ටික නැත්නම් දැල්ල තියෙන්න බැහැ. ඔන්න අතනයි මේක ඇත දෘෂ්ටියටවත් නැත දෘෂ්ටියටවත් වැටෙන්නේ නැහැ
කියන්නේ.
පටිච්ච සම්පාද.
පටිච්ච.
හේතු බලම විතරයි. පටිච්ච සම්පාදයේ සතගතේ ඔය දෘෂ්ටි දෙකටම නොඇති. ඇත කියන එකයි නැත කියන එකයි දෙකටම නොවැටෙන පටිච්ච සම්පාදය දේශනා කරනවා.
එතන මේ හේතු ඵලතාවයයි පටිච්ච සම්පන්නව එකට
දෙක. හේතු බල කිව්වොත් හේතු ටිකක් තියෙනවා ඵලය නැති වෙන්න පුළුවන්. ඵලය තියෙනවා හේතු නැති වෙන්න පුළුවන්. දැන් හාළු ගතුයි ගත්තොත් හාළු තියෙන තැන බත් තියෙනවද? නැහැ. නැහැ. බත් තියෙන තැන හාල් තියෙනවද? නැහැ. හැබැයි හාල් නිසා නේද බත්? ඒ හේතු බලද?
දහමෙන් දැක්කේ හේතු ඵලතාවයක් නොවේ.
එහෙමයි පටිච්ච සමුප්පාදේ හේතුඵල ධර්මතාවෙත් තියෙනවා. තේරුණා? දැන් පත්‍ය කියනකොට හේතු දැන් ඵලයක් ගැන කතා කරන්න බෑ හේතුන් ගැනතරො. එහෙනම් හේතුඵල ධර්මන්නේ. හැබැයි අපි නිකන් හේතුඵල කිව්වොත් හේතු තියෙන්න පුළුවන් ඵලය නැතු. ඵලය තියෙන්න පුළුවන් හේතු නැතු. ඒක අර කාලයකට අනුව නේද? හාල් තියෙනවා බත් නැතුව. කඩේ හාල් තියෙනවනේ. බත් තියෙනකොට බත් ගන්න තියෙනකොට හාල් තියෙනවද? දැන් එතනත් හේතුඵල සම්බන්ධිකුත් තියෙනවනේ. හාල් නැතුව බත් ගන්න පුළුවන්ද කියලා එක පොඩ්ඩක් අහන්න පුළුවන්. දැන් හාල් හේතුවෙන්මයි බත්. ඒකත් වැරදි නෑ.
එකක්
කියන එකක් හේතු නැතිව තමයි හේතුඵල සම්බන්ධයට අමතරව ඉමස්මින් සතීතං හෝති. හේතුව තියෙනවා නම් ඵලය තියෙනවා කියන ධර්මතාවය දෙන එක මොහොතේ. තේරුණාද වෙනස? යම් කිසි මොහතක හේතු යෙදුණා නම් එතනම ඵලය. දැල්ල තියෙනවා නම් ආලෝකය. පෙරපසු වීමක් නැහැ. හේතුන්ගෙන් තොරව ඵලයට පවතින විදිහ නැහැ කියන ධර්මතාවයක් උත්තිය දෙනවා හේතුඵල සම්බන්ධයට අමතරව. තේරුණාද? හේතුඵල ධර්ම කිව්වොත් එකට තියෙන්න ඕන කියලා කතාවක් නැහැ නේද? අටිච්ච සම්පන්න කියනකොට අනිවාර්යයෙන් ඉමස්මින් සතීදම් හෝති ධර්මතාවයේ යෙදෙන්න ඕන. හේතු තියනා නම් ඵලය තියනවා කියන ධර්මතාවය යෙදෙන්න. හරියට ගහක හෙවණැල්ල ඇති වෙනවා වගේ. එහෙනම් නැත්නම් දැල්ලෙන් ආලෝකය ඇති වෙනවා. දෙකම එකට යෙදෙනවා. වෙන වෙනම පවතිනව නෙවෙයි. හේතුන්ගේ තොරව ඵලය ගැන කතා කරන්නත් බෑ. හරිද? ඒ දෙක වෙන් කරන්න බෑ. ඒක අර සහේතුක ධර්ම කියලා අවබෝධ වුණා කියන්නේ. අනුලෝම පටිච්ච සමුප්පාදය මෙනෙහි කිරීම තුළ සියලුම ධර්මතා සහේතුකයි කියලා අවබෝධ වුණා. සහේතුකයි කියන්නේ හේතුව කලින් තිබිලා පස්සේ ඵලය නෙමෙයි. ඵලය ගැන කතා කරන මොහොතේම හේතු යෙදিলা තියෙනවා. මස්මින් සති ඉදන් හෝති යන ධර්මතාවය. ඒක නේද මෙනෙහි කරේ මස්මින් සති ඉදන් හෝති. ඉමස උපාදා ඉදන් උපජ්ජති. මේක ඉපදුනත් ඵලය ඉපදිලාම පෙරපසු නොවි. තේරුණාද වෙනස? පෙරපසු නොවි කියන්නේ කාලපරතරයක් නැතුවම සිද්ධියක් මේක. හේතුඵල සම්බන්ධෙම තමයි. කාලපරතරයක් නැහැ. එතන ඵලය විද්‍යමාන වෙන මොහොතේ හේතුත් විද්‍යමාන වෙන්න ඕන කියන ධර්මතාවය. එතනම තමයි තියෙන්නේ හේතු නිරුද්ධ වුණොත් හේතු බංග වුණොත් ඵලයක් ගැන කතා කරන්න බෑ කියන ධර්මතාවය. හරි. එහෙනම් අපිට පේනවා නම් දැල්ල ඇති වෙන්න හේතු නිසාමයි දැල්ල ඇති උනේ. ඒ දැල්ලට අදාළ තෙල් ටික හොයනකොට තෙල් ටික පේන්නේ හේතු බංග. ඒක පිච්චිලා ඉවරයි. එහෙමනම් දැල්ලක් පවතිනවා කිව්වොත් ඒක දෘෂ්ටිය. හේතු බංගා නිරුච්චති. හරි. ඇත්ත කිව්වත් දෘෂ්ටියකට වැටෙන. දැල්ලක් වෙනුනා හින්දා දැල්ලක් තියනවා කිව්වොත් දෘෂ්ටිගත වෙනවා. කච්චායනගත සූත්‍රෙදි කියන කච්චායන සත්‍යය හටගන්න හැටි දකින හින්දා ඇත්ත කියන දෘෂ්ටියකට වැටෙන. විරුද්ධ වෙනවා දැකෙන හින්දා නැත කියන දෘෂ්ටියකට වැටෙනවා. තථාගතයන් වහන්සේ දෘෂ්ටි දෙකටම නොවැටෙන පටිච්ච සමුප්පාදයක් දේශනා කරනවා. අර දෘෂ්ටි දෙකටම එන්න බෑ පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය දැක්කා කියන්නේ අර දෘෂ්ටි දෙකෙන් කැඩෙනවා. අර සාස්වත හදේ විච්ඡේද හරිච්ච. ওই දෙකක හිටියා කියන්නේ පටිච්ච සමුප්පාදය දැක්කේ නැහැ. ওই දෙකෙන් එකක හරි හිටියා කියන්නේ පටිච්ච සම්පදාය දැක්කේ නැහැ. ධර්මයේ දැක්කේ. ධර්මයේ දැක්කම ඔය දෘෂ්ටි දෙකම එන්න විදිහ නැහැ. තේරුණාද මේ? කියන එක يعني දහහට ගැලපුවොත් මෙහෙම වෙන්න ඕන නේද? එතකොට නන්දකහමතුරු ඔන්න උපමා කරනවා. නැගිනිවරුනි, තෙළුයි, තිරයි. ඒ පහන් දැල්ලයි. සාලෝක. ඒ වගේ ඇහැයි රූපයයි චක්කු විඥානයයි නිසා වේදනාව. දැකීමෙන් එන වේදනාව කියලා ගන්නේ. ඇහැයි රූපයයි චක්කු විඥානයයි නිසා යම් වේදනාවක්. ඒකට තමයි කොමයි. කනයි ශබ්දයයි සෝත විඥානයයි නිසා යම් වේදනාවක් කියේ. එළුයි ඉරේ දැල්ලයි නිසා ආලෝකේ වගේ. කියලා. හරි. මේ මේක හොඳට නුවණින් මෙනෙහි කරන්න. මොකද මේක පළවෙනි දවසේ කිව්වහම කාටවත් අවබෝධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නන්දක හඳුරගෙන කියන ඊළඟ දවසේ පදත් ගිහින් ඔය දේශනාවම ඔය විදිහටම කරන්න කිව්වා. ඔය විදිහටම ප්‍රශ්න අහලා ඒකම නන්දක හඳුරත් ඒ විදිහටම ප්‍රශ්න ටිකම අහලා ඒ දේශනාව කරලා ඉදා මෑණිවරු බුදුරජාණන් වහන්සේ නන්දනා කරන්න ඇවිල්ලා මැදලා යනකොට බුදුහාමුදුරුවෝ කියන ඔය ගිය 500ක් විතර පිරිසෙන් කෙනෙක් අඩුම බලයක් ලැබුවද එයා සෝවාන් වෙලා කියලා. කවුරු හරි අඩුම බලයක් අඩුම විදිහට තේරුම් ගත්තද එයත් සෝවාන් වෙලා. එහෙම කියන්නේ. ඒ කියන්නේ කොම එතනින් උඩ මාර්ගවල සමය කරා තේරෙන අඩුම එක්කෙනක් සෝවාන් වෙලා. වේදේශනාව කද උතර තියෙන පරිසහපාදේ ආයතන විතරයි. තක තෙලුයි තිරයයි දැල්ලයි නිසා ආලෝකේ උපමා කරනවා. ඔව්. ඇසයි රූපයයි චක්කු විඥානේ ඒකෙන් එන වේදනාව. එතකොට දැන් එතන අහන්නේ මෙහෙමයි. දැන් ඇස නිත්‍යද අනිත්‍යද? දැන් මේකට උත්තර දෙන්න ඕන කඩපාඩමේ නෙවෙයි. Taman danna de harina hari kiyanna naththan naha kiyanna. මේව කියන්න හේතුවක් තහන්න. ඇස අනිත්‍යයි කියුවා නම් ඇයි අනිත්‍යයි කියන්නේ කියලා තහන්න. ඈ නන්දගහතුරු අහනවා. ඒකට හේතු කවරේද කියලා තහන්න. අනේ කඩපාඩමේ අනිත්‍යයි කියලා හරියන්නේ නැහැ. ඊළඟට රූපේ නිත්‍යද අනිත්‍යද කියලා. ඊළඟ චක්කු විඥානේ නිත්‍යද අනිත්‍යද කියලා. ඒ නිසා හට ගන්න වේදනාව නිත්‍යද අනිත්‍යද කියලා ඉස්සෙල්ලා ඔය ප්‍රශ්න කාරණේ. නිත්‍යද අනිත්‍යද කියලා කියනවා අනිත්‍යයි කියලා කියනවා. ඊළඟට යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද කියලා. ඈ සුඛං වා දුක්ඛං. සැප දුකයි කියනවා නේද? යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඊළඟට දේශනා කරන යමක් අනිත්‍ය නම් දුක නම් තව වචනයක් එකතු කරනවා. විපරිණාම සමිතා. යමක් අනිත්‍ය නම් දුක නම් නන්දකාන්තරෝ වැඩිපුර වචනයක් ගන්න විපරිණාම සමිතා. ඒ උත්තර දෙන්නේ අනිත්‍යයි දුකටයි විතරයි. නැහැ නිට්ටිය දනිට්ටිය දේම අනිත්‍යයි. අනිත්‍යදේ දුකයිද සපයිද කියලා හු දුකයි. ඊළඟට තියෙනවා යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම සහිතයි. ඒ කියන්නේ අන්‍ය තත්ත්වයකටපත් වෙනවා නේ, වෙනස් වෙනවා. නා ඒ දේ මගේ මම මගේ ආත්මය කියලා ගන්න එක සුසු කියලා තමයි කරන්නේ. ඒක සුදුසු නෑ කියනවා. ඇයි එහෙම කියන්නේ කියලා අහනවා. එතකොට කියනවා මේක අපි නුවණින් ඇත්ත කියලා දැකලාමයි මේ පිළිතුර දෙන්නේ. මේ ධර්මතාවය අපි පෙරක් දැකලා තියෙනවා. ඒක දැක්ක හින්දාමයි මෙහෙම පිළිතුරු දෙන්නේ කියලා. මම තාය උත්තර පිළිගන්නේ. ඒකට කියනවා හොඳයි හොඳයි කියන ඉවරණි. ආර්යයන් වහන්සේලා දකින ඇත්තක් වේද ඒක එසේමයි. එහෙම දේශනා කරනවා. ඒක එතෙන්දී මතක තියාගන්න. ලෝකයාට ඇත්ත ආර්යයන් වහන්සේට බොරු කියලා දෙකුත් තියෙනවා. ලෝකයාට ඇත්ත රහතන් වහන්සේට බොරුවක්. ලෝකයාට බොරුව රහතන් වහන්සේට ඇත්ත. එහෙම දේශනාවක් තියෙනවා. ඒක අපි ඇත්ත කියලා හිතන එක රහතන් වහන්සේට බොරු. ඈ ලෝකයායි කිරුෂ්ණී හිටියොත් ඇත්ත කියන දේ රහතන් වහන්සේට නැත්නම් ආර්ය දර්ශනයට බොරු. ඔකත් එක්ක තමයි බලන්නේ. දැන් අපි රූපයක් තියනවා කියන නිසාමයි පේන්නේ කියන එක ලෝකයාට ඇත්ත. ආර්ය දර්ශනය, ආර්ය දර්ශනය කියන්නේ ඇත්තයි. එතෙන්දී ඒක බොරුක්. ඒ වතුරේ බල්ලෙක් තියෙන නිසාමයි පේන්නේ කිව්වොත් බල්ලාගේ මානසික ගැටේ ඇත්ත. ඇත්තද කියන්නේ බොරුවක් නේ. වතුරේ ඡායාව විතරනේ ඇතුළතින් බල්ලෙක් ඉන්න බෑ. ඉතින් ඕකම තමයි අපි ඇහෙන් දකින රූප තියනවා කිව්වොත් ලෝකෙට ඇත්ත. නැත්තම් තියෙන හින්දාමයි ඒනේ කිව්වොත් ලෝකයට ඇත්ත. වැත්ත කියලා කාර්ය දර්ශනයෙන් බැලුවොත්. ඔබ බොරුවක්. ඇයි බොරුව වෙන්නේ? අන්න ඔක තමයි හොයාගන්න. අපිට ඇත්ත. ඇයි බොරුව වෙන්නේ? ඔකට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ආයතන පිරිසිඳ දකින්න කියලා. ඇහැ පිරිසිඳ දකින්න. කන පිරිසිඳ දකින්න. පිරිසිඳ දකින්න කියන්නේ ඇත්ත පිළිසක. ඒක පිරිසිඳ දකින්න නම් ඇහි කෘත්‍ය අඳුර ගන්න ඕන. කනේ කෘත්‍ය අඳුර ගන්න ඕන. ඇහි කෘත්‍ය මොකක්ද? දැකී දකින්න. දස්සන කෘත්‍ය. මතක් වෙනවා නේද? ඇහි කෘත්‍ය දස්සන. දැකීම කියන්නේ ඇහැට කරන්න පුළුවන් අච්චල ඊට අතර කිසිම දෙයක් කරන්න ඇහැට බෑනේ දැකීම කියන එක ඇරේ කනේ කෘත්‍ය මොකද්ද සෝතාය ඇසි ඇසීමට අතර කිසිම දෙයක් ඔව් සෝතාය දැනට කරන්න බෑ හරි ඒ වගේ අනිත් ආයතන ටිකට දැනීම කියන කෘත්‍ය කරන ආයතන ටිකක් තියෙනවා දැනෙන්නේ මොනවයින්ද නාසයෙන් දැනෙනවා නේද දැනෙනවා දිවෙන් දැනෙනවා රස දැනෙනවා කයින් දැනෙනවා ස්පර්ශ දැනෙනවා ඒක දැනීම කියන කෘත්‍යය ඒකට පාළියෙන් කියනවා මුත මුත කියන කෘත්‍ය කරන ආයතන තුනක් තියෙනවා නේද නාසයයි දිවයි කයයි තොර ඒක තමයි ඒ ආයතන තුනේ කෘත්‍යය.
අපෙන් රූප දකින්න පුළුවන්.
ඒක තමයි අපට වෙලා තියෙන්නේ. කණෙන් රූප දකිනවා. ඒ ලෝකෙට ඇත්ත. ඒ සද්දය ඇහෙනකොට රූප වෙන්නේ
නැහැ.
කාක්ක දැක්කේ නේද? ඒ ලෝකෙට ඇත්ත. හැබැයි ඇත්ත ඇති හැටි නෙවෙයි. කනට ගෝචර සද්ද විතරයි. කවදාවත් රූප ගෝචර නැහැ. ගෝචර භූමිය අතුරුයි. එකයි ඇසට පිරිසිඳ දකින්නවා කන පිරිසිඳ දකින්නවා කියන්නේ ඕක. ඇසට පුළුවන් වර්ණ දකින්න නිසා ගැහෙට පුළුවන් ද සද්දාහන්න? බෑ. කනට පුළුවන් සද්දාහන්න නිසා කනට පුළුවන් ද රූප දකින්න? බෑ. අපේ මෝඩකමට අපි පුළුවන් කරමු. නේද? සද්ද ටික අහන ලෝකේම දකින්න. හෙ? ඇස් දෙක වහගෙන ඉන්න වටේ ඉන්නේ කොහොමද? ඒ කනේ කෘත්‍යයෙන් එහාට දෙයක් අපි කරනවා. ඇසීමට අවතරව ගොඩක් දේවල් මෙහෙන්
කරනවා.
මනසෙන් කරනවා ගොඩක් වැඩ. නේද? ඒකට ඕවා අඳුරගන්න කියලා කියන්නේ ආයතන පිරිසිදු දකින්න කියන්නේ ඒක. එහෙනම් ඇහැට පුළුවන් දැකීමේ ක්‍රියාව විතරයි. කනට පුළුවන් ඇසීමේ ක්‍රියාව විතරයි. නාසයේ දිවට කයට පුළුවන් දැනීමේ ක්‍රියාව විතරයි. හිතට පුළුවන් දැන ගැනීම විතරයි. හිතට පුළුවන් දැන ගැනීම විතරයි. හිතට බෑ දකින්න. අපේ හිතට නම් පුළුවන්. හිතේ ඇත්ත ඇදී හිතට පුළුවන් දැනගන්න විතරයි. විඤ්ඤාතේ විඤ්ඤාතවත්. දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ කමත්තා විඤ්ඤාතේ විඤ්ඤාතම ඔච්චරයි කරන්න පුළුවන්
වාහිය
දේශනා අපිට වෙලා තියෙන්නේ ඊට වඩා දේවල් කරන්න පුළුවන් කරලා වෙනවට නේද නේද සද්දේ එහෙන එක සද්දේ නවත්තලා නැහැ ඔකට රූප හදලා ඉවරයි දකින්න පුළුවන් රූප ටිකක් හදලා එතනින් නැවතිලා නැහැ ඒවා එළියෙන්නුත් තියලා ඉවරයි. එතකොට වතුරට දෙන බලන ඇහෙන් රූප දැකලා කියන්නේ දැකීම කරලා නේද? දැකීම කරලා ඒකට අදාළ රූප ටිකක් හදලා ඒක එළියෙන්නුත් තියලා ඉවරයි. එතන ඇහෙන් වර්ණ සතහනක් අරගෙන ඕක ගැන හිතලා බල්ලෙක්ව හදලා ඌ එළියේ ඉන්නවා කියලා එළියුත් තියලා බාර ගන්න ඉතින් මෙල් ඕක ඇහෙන්න තේරෙන්නේ නැත්නම් ඉතින් කණෙන්වත් තෝරගන්න සද්දයක් ඇහිලා සද්දට අදාළ රූපයක් හදලා හිතෙන් ඕක එළියුත් තියෙන්නේ එළියෙන් තියනවා කියන්නේ එළිය තියෙන රූපෙමයි කියලා දැඩිව විශ්වාස කරනවා ඒ රූපෙන් තමයි මේ සත්‍යය අපි දන්නේ හිතෙන් හදලා එළියෙන් තිබ්බට එළියෙන් තිබ්බට පස්සේ එළිය තියෙනවමයි කියලා බාරන ඒකෙන් අහු සත්‍යය තමයි මේ හැමෙන් කියලා අනිත් පැත්තට ගන්න සත්‍යය හිලා රූපයක් හදලා ඒ රූපෙ එළියෙන් තියලා සිද්ධ වෙනවා විශ්වාස කරන්නේ අර ඒ රූපෙ තියෙන අර කාක්කා ඉන්නවා ඒ කාක්කා ගෑ ගැහුවා ඒ සත්‍යය තමයි මෙහෙන් යන්නේ කියන මට්ටම තමයි එන්න ලෝකේ ආවාර ගන්න. එනාද කරන වැඩද? ආයි කිව්වොත් අපි කියන්නේ ඊ කාක් එක කියලා ඌ කෑ ගැහුවා ඒක මට එන්න කියලා. ඔබ ලෝකේ තියෙන්නේ. හරිද? සිද්ධ වෙන්නේ මොකද්ද? සත්‍යය. සත්‍යය අහන්න නැත්නම් එහෙම ඔය මොකක්වත් දෙන්නේ. කනෑන්නේ නැත්නම් කාක් එක් මැරි නැහැ එහෙනම් සද්දය ඇහුන නිසාමයි හිත සද්දයක් තියෙනවා කියලා දැන ගැනීම තුලමයි ඊළඟ වෙලේ ආයේ සද්දේ ඉන්නේ ඔන්න ඇදලා ගන්නවා පෙර අත්දැකීම නේ ඒ සද්දේට අදාළ රූපේ හදනවා හිතේ ඈ ඔන්න කාක් එක්ගේ රූපේ වෙනවා ඔය සද්දේ ඉන්නේ නම් කාක් එක්ගේ ඒ කාක්ක ඉන්න ඕන අන්න අර කියලා ඉතින් තියෙනවා නේද ඒක බලන්න ඔය ටික ඔක්කොම මතකයි ඒ හිතිය කාක්කා ගෑ ගැහුවා ඒකයි නම් මේක මට ඇහැ ලෝකේ ආයතන ඒගොල්ලෝ ආයතන පිළිසින්ද දැකලා නැහැ ආයතන මුලා වෙන්නේ ලෝකෙට අහු වෙන තර පිටක්ෂ වෙන්න ඕන ඔක දැනගත්තේ කොහොමද මොන ආයතනද උදව් වුණේ කියලා ඉස්සෙල්ලා ආයතන ටික වෙන් කරගන්න කනයි මනසයි අනේ කලේ මොකද්ද සද්ද සංඥාවක් හදලා දුන්නා මනසේ කලේ මොකද්ද සංඥාවක් අනුව හිතුවා එතනකොට රූපයක් දර්ශනය වෙනවා එතනත් මුලාව හින්දා ඒ රූපෙ තියෙන්නේ එළිය කියලා විශ්වාස කරනවා අනේ ලෝකෙට අහුණා රූප උපාදාන කරලා ඔය සිද්ධිය තමයි මේ හැම ආයතනෙම වෙන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඔය තනින්ම වෙන්නේ ඔය සිද්ධිය ඔක දකින්න බැරි කමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මොකද අපේ මුලාවයි දෘෂ්ටි බලවත්. එක ආයතනකින් එන එක හැමම අනිත් ආයතන වලට ගැට ගන්නවා. දැන් කණෙන් ඇහෙන සද්දේ නේද? සද්දේ නේ ඇහෙන්නේ. ඕක කවදාවත් ඇහෙන් අත්දකින්න බෑනේ. හැබැයි මනස කියන මේ මායාකාරය මොකද කරන්නේ? සද්දේට අදාළ රූපයක් හදලා එළියෙන් තියෙනවා.
ඒක
මනසට රූපයක් නෙවෙයි. මනසට පේනවා රූපයක්. මනසට පේන්නේ එළියේ තියෙන රූපෙද හිතෙන් හදපු රූපෙද?
මනසට සංඥාවක් කියන්නේ නෙවෙයි.
ඈ? මනසට රූපයක් කියන්නේ සංඥාවක්. මනස හිතනවා රූපයක් පේනවා. මනසෙන්
හදලිකුන්නේ.
මනස දකිනවා නෙමෙයි. මනස දැනගන්නවා. ඒකයි කියන්නේ විඥානේ දැනගන්නවා. දැනුවත් වෙනවා මනසට බෑ දකින්න මනසට බෑ අහන්න හැබැයි අපේ තියෙන මුලාවට අපි ඕක වෙන් කරලා දැන් හිතක් හටගෙනයි ඔය ක්‍රියාව සිද්ධ වෙන්නේ ඇත්තටම දැකීම කියන්නේ දකින්න හදන හිත චක්කු විඥානේ කියන්නේ අමුතු දෙයක් නෙමෙයි මේ හිත හැටයි කියන්නේ චක්කු විඥානේ හිත ඒ හිතෙන් කියන්නේ දැක්කා කියලා හින්දා අපි ඕකට කියනවා චක්කු විඤ්ඤාණ හිත දැනගත්තා විතරයි පේනවා කියලා දැනගත්තා දැන් සෝත විඤ්ඤාණය කියන්නේ ඇහෙනවා කියලා දැනගත්තා දැනගෙන තියෙන්නේ හිත විඤ්ඤාණ කියන්නේ හිත කන නෙමෙයි කනට දැනගන්නෑ කන නිසා උපදින ඒකට දෙන නමක් තමයි සෝත විඤ්ඤාණය අහන බව දැනගත්ත හිත. පේන බව දැනගත්ත හිත. ඈ? එහෙම කිව්වොත් ටිකක්
අඥාතේ
ප්‍රඥාතේ ඉන්නේ පස්සේ මොකද දන්නා දැන් කපුටගේ රූපේ තේන එක වෙනවා නම නැති වුණා ඒ කියන්නේ සතහන කළුපාට අපි හිතමු කපුටට කියන නම දන්නේ නැහැ කපුටා කියලා කියනවා කියලා දන්නේ නැහැ කියලා. හැබැයි මේ සද්දේයි ඉති මේ රූපෙට කියන එක හිතට පෙන්නේ. භාෂාව දන්නේ නැති වුණා.
වෙන කාක්ක
දෙමළ කෙනාටත් ওই රූපෙ පේනවා. චීන කෙනාටත් ওই රූපෙ. තේරුණාද? ඒ වචනේ කියන එක පස්සේ එන එක. ඒ භාෂාව ඉගෙනගෙන හින්දා ඒ අපි දානවා කපුටා. අපි සිංහල ඉගෙනගෙන හින්දා. දෙමළ ඉගෙනගෙන තිබුණා නම් වෙන නමක් දාන්නේ. තේරුණාද? ඒ ප්‍රඥාප්තිය කියන්නේ වචනේ යන්නේ පස්සේ ඉස්සෙල්ලා වෙන්නේ මේ රූපේ එළියේ තියෙනවා එළියේ තියෙන්නේ මෙන්න මේ වගේ රූපයක් ඒ රූපේ පේන්නේ මෙන්න මෙහෙමයි ඒ රූපේ ඇල්ලුවක් දැනෙන්නේ මෙහෙමයි ඒ රූපේ ගඳස්සුනක් දැනුණොත් මෙහෙමයි දැනෙන්නේ රසක් දැනුණොත් මෙහෙමයි දැනෙන්නේ ඔය ටික ඔක්කොම හදනවා දැන් සද්දේ විතරයි යන්නේ අපි රූපයක් හදලා එළියේ තියෙනවා කියනකොට වෙන ඕන ආයතනකින් අත්දැක්කොත් මෙන්න මෙහෙමයි දැනෙන්නේ කියන එක හිත තියෙනවා ඒ මට්ටමට ගේන. දැන් ඕක ඉතින් කියන්න පටන් ගන්න අපතන තියෙන පුටුව ඇහින් දැක්ක හින්දා මෙහෙම දැක්කා ඒකට අපි මේ නම කිව්වා කියලානේ. ඉතින් විස්තර කරන්න අපි ඉන්න තැනින් පටන් ගන්න වෙනවා. දැන් ඕක බාහිරෙන් පටන් ගන්න එපා. දැන් මේ ඇහැ තිබුණ නැත්නම් ඕක දකීද? නෑ. ඇහිල කියාව මොකද්ද? වර්ණ සතහනක් හදලා දෙන එක. අපි මේ භෞතික ඇහැ තියෙනවා කියලා ගත්තොත් ඒ ඇහිල කියාව මොකද්ද? ප්‍රතිබිම්බයක් හදලා දෙන එකනේ. සාමාන්‍ය විද්‍යාවෙන් තේරෙනවනේ නේද? ඇහිල කියාව ප්‍රතිබිම්බයක් හදලා දෙන එක.
ඒ
හිතට නේද දෙන්නේ? ඔව් ඒක
පේන්නේ
කාටද? හිතට. හිතට පේන්නේ ඇහැ හදලා දීපු ප්‍රතිබිම්බෙද එළියේ තියෙන රූපෙද? ආයම් හිත හිත දකින්නේ ඇහේ හැකියාව අනුව හඳලා දෙන ප්‍රතිබිම්බෙද නැත්නම් බාහිර තියෙන අපි කියන පුටුවද කියන හිතට හිතට අරමුණ ඇහැ හදලා ඒ නිසා මේ කණ්ණාඩි දාන්නේ ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බේ පැහැදිලි කරන්න මේ අපි ගිහින් පුටුව පාට ගන්න ඕන දෙයක් නෑ මට පේනවා කියලා එහෙම නිදිමි කරන්නේ අපි ඇහිමි සුද්ධ කරන්නේ කාචේ සුද්ධ කරන්නේ සුදාරින්නේ ඇහි එළිය රූප වලට කරන්නේ ඇයි ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බේ තමයි හිතට දකින්න පුළුවන් නේද ඒ කියන්නේ හිත දකින්නේ ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බේ නිසා එළියේ තියෙන රූපෙ නෙවෙයි. හෙද? අපි චිත්‍රපටි ෆිල්ම් හෝල් එකක ගිහින් වාඩි වෙලා ඉන්නකොට දකින්නේ ස්ක්‍රීන් එකේ වැටෙන එක නේද? අර ප්‍රොජෙක්ටර් එක ප්‍රොජෙක්ට් කරන එක නේද? ඕක දකින්නවා මිසක් ඕකේ දැන් දියල්ලක් තිබුණා කියලා අපිට එළියේ දියල්ල පේනවද? නෑ. අපි හිතන එක වෙනම එකක්. පේන්නේ? හිතට දැර්සනේ වෙන්නේ අර ස්ක්‍රීන් එකේ වැඩේ. ඒ වගේ හිත තේරුම් ගන්න මේ ඇහැ නිසා හදලා දෙන මේ ඇහැ ඇතුලේ තියෙන ස්ක්‍රීන් එකට ප්‍රොජෙක්ට් වෙන ටික තමයි හිතට දකින්න පුළුවන්. ඒක වෙන જાතිය ඇහක් තිබුණා නම් වෙන ඒ වගේ. කුකුස්සෙක්ගේ වගේ ඇහක් තිබුණා නම් වෙන දර්ශනයක්. ආ මාළුවෙක්ගේ ඇහක් තිබුණා නම් වෙන දර්ශනයක්. නේද? බල්ලෙක්ගේ ඇහක් තිබුණා නම් වෙන කියන්නේ මේ පාටම නෙමෙයි මේ ප්‍රතිබිම්බෙ. සාරි කළු සුදු ප්‍රතිබිම්බය. එයාට එළිය පාට නැහැ. ඇහැ හදලා දෙන්නේ කළු සුදු විතර නම්. එයාට වර්ණ තියෙන්නේ එළි. කොළ පාට රතු පාට කියලා ඒවා තියෙන්නේ එයා. එයාගේ ඇහැෙන් හදන්නේ කළු සුදු විතර. ඒ කළු සුදු විතරයි නේද තියෙන්නේ. ඇයි? ඇහි හැකියාව අනුව හදලා දෙන ප්‍රතිබිම්බේ තමයි හිත දකින්නේ. නේද? දැන් අපිට උපදිනකොට වර්ණාන්විතාවේ තියෙන හැක් ලැබුණා නම් කවදාවත් රතු පාට දෙන්නේ නැත්නම් එහෙමයි සුක්තිය නැන්නේ. එයාට රතු පාට අඳුරගන්න බෑ. ඒකේ හරි. දැන් සමහර අයට මම දන්නේ ලංකාවේ තියෙනවද කියලා ඩ්‍රයිවිං ලයිසන් ගන්න කලින් බලනවා කලර් ලයිසන්ද කියලා. වර්ණන්දතාවේ තියෙනවා නම් ඩ්‍රයිවිං ලයිසන් දෙන්නේ නැහැ. I can traffic light එක වෙන් කරගන්න බැරි නම්. නේද? ඕකේ. ගින් ඇපෙයිද උඩ? හරි. හැබැයි ඒකට මොකක් හරි ක්‍රමයක දැන් මේක කොළපාට නෝනන්න රතු පාටින් කොළපාට වෙන් කරගන්න පුළුවන් නම් දෙන්න. ඒක උගන්නන්න පුළුවන්. ඔය පාඩම එනකොට යන්නේ. නේ, අනිත් පාඩම එනකොට යන්නේ. එහෙම උගන්නන්න පුරුදු කරන්න පුළුවන්. හැබැයි ඒක දේවස්තු ගන්න බැරිවම හැමදේම. එහෙනම් රතු පාටයි කොළ පාටයි එක වගේ පේනවා නම් එහෙම. ඒතරට ඒතරට පුරුදු කරන්න බැහැ. දැන් ඕකෙන් තේරුම් ගන්න මේ හිත දකින්නේ ඇහැ හදලා දෙන ඇහේ කියනවා හදලා දෙන පුළුවන්. තේරුම්? එළියේ පුටුවක් වෙන්න පුළුවන්. හැබැයි ඒ පුටුව නෙමෙයි දකින්නේ. පුටුවක සමහරක් තියෙන වර්ණ චිත්‍රයක්. පුටුවක් වගේ පාටයක් ඇඳිච්ච චිත්‍රයක්. ওই චිත්‍ර මාත්‍රේ තමයි හිත දැනගන්න. සතහන්. සතහන් මාත්‍රේ. අපි ශබ්ද ගත්තොත් ඒ ශබ්ද වලට අදාළ චිත්‍රයක් හදලා දෙනවා. ශබ්ද වලින් ඇඳපු චිත්‍රයක්. පාට පැන්සල් වලින් ඇඳපු චිත්‍රයක් වෙන්න පුළුවන්. දිය සායම් වලින් ඇඳපු චිත්‍රයක් වෙන්න පුළුවන්. අඟුරු වලින් ඇඳපු එකක් වෙන්න පුළුවන්. මේ එක එක විදිහට චිත්‍රන් දෙකන්නේ. ඒ වගේ දැන් ශබ්ද වලින් ඇඳෙන චිත්‍රයක්. ඒ චිත්‍රෙට එන්නේ හිතට. සෝත විඥාන කියන හිතට තමයි ඔය චිත්‍රය බලන්න පුළුවන්. ඇහෙන් ඇඳලා තියෙන චිත්‍රය බලන්න පුළුවන් චක්කු විඥානයේ කියන හිතට. හරි. දැන් හිත බලන්නේ අර ඇහෙන් ඇඳලා තියෙන චිත්‍රේ හින්දා ඒක චක්කු විඥානයේ කියන. හිත බලන්නේ කණෙන් ඇඳලා තියෙන ශබ්ද වලින් ඇඳලා තියෙන චිත්‍ර නම් ඒකට කියනවා සෝත විඥාන. ගඳ සුවඳෙන් ඇඳලා තියෙන චිත්‍රයක් දිහා නම් හිත බලන්නේ ගහන පසවලින් ඇඳලා දීපු චිත්‍රයක් නම් ඔබට කියන චිරුපාවිඥාන. ස්පර්ශ නිසා දැන් ස්පර්ශ නිසා ඇඳලා දීපු චිත්‍රයක් නම් කාය විඥාන. හිතෙන් ඇඳලා දීපු චිත්‍රේ නම් මන විඥාන. විඥාන හය කියන්නේ ඔය ටඩ. ඒ ඔක්කොගෙම කරන්නේ මොකද්ද උදිහා බලන්න. මොකක් දිහාද බලන්නේ අර සතහන දිහා. හරි. අපි ඔය හැයකට වෙන් කළාට හිත කරන්නේ මොකද්ද? චිත්‍රයක් දිහා බලනවා. තේරුණා? ඒ දකින්න දේ බුදුහාමුදුරුවෝ උපමා කරනවා මිරිඟුව කියලා. ඔය බලන්න මිරිඟුව දිහා. ඒක මිරිඟුව දිහා බලලා අපි රූපයක් තියෙනවා කියලා හිතනවා. මේ දකින්නේ ඒකට අදාළ රූපේ. දැන් මිරිඟුව දිහා බලලා වන්න වතුර තියෙනවා කියලා. දැන් වතුර කියන්නේ චිත්‍රයක් නෙමෙයි නේද? මිරිඟු ස්වභාවය නෙමෙයි. මොනවායින් හරි ඇතිච්ච දෙයක්. ඒතර මොනවායින් හරි ඇතිච්ච දෙයක් දැක්කා කියලා අපි හිතනවා. අතන තමයි මුලා වෙන නැත්නම් ලෝකෙට අනු වෙන තැන. රූප උපාදාන කරන තැන. මේ දකින්නේ මිරිඟුවක්. මිරිඟු ස්වභාවයක් නම් හිතට අරමුණු වුණා. එහෙම නුවණ සිහිය පිහිටියොත් එහෙම අපි මොනවා හරි ද්‍රව්‍ය වේදයක් බාරගන්නේ රූපයක් බාරගන්නේ නැහැ. මිරිඟුවේ ඇත්ත නොදන්න කම තමයි අපි රූපේ බාරගන්නේ. මිරිඟුවේ ඇත්ත දැක්ක දවසට ඔය මිරිඟු සටහනක් විතරයි දකින්නේ. ඔතන රූප පණවන්න බෑ. චිත්‍රයක කවදාවත් රූප පණවන්න බෑ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකෙ කියන්නේ චිත්‍ර ගොඩක් විතරයි. තිත්තේව චිත්‍රාණි තිත්තාණි චිත්‍රාණි තතේව ලෝකේ ඇත්ත తත්වය චිත්‍ර ටිකක් පවතිනවා විතරයි. තිත්තාණි චිත්‍රාණි තතේව ලෝකේ අවසාන ලෝක සභාව චිත්‍ර සභාව ඕකේ ඇත්ත නොදන්නකම හින්ද අපි හිතන හිතන එක එළිය තියෙනවා කියලා විශ්වාස කරනවා. වතුරේ බල්ද හදුවා මේ චිත්‍රය දිහා බලලා ඔය පේන්නේ බල්ලේ ඒ බල්ලෙක් පේන්නේ එළිය බල්ලෙක් ඉන්න හින්දාමයි කියලා බාරගන්න උපාදම. ඔය පේන්නේ පුටුවක් ඔහොම පේන්නේ එළිය පුටුවක් තියෙන හින්දාමයි කියලා උපාදම. හරි එතකොට ඕක හොයන්න පටන් ගන්න එපා එළියේ තියෙන පුටුවේ. එතකොට අපි බාහිරින් දැන් ලෝකේ හොයන්න පටන් ගන්න. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ආයතන වලින් පටන් ගන්න. ආයතන පිළිසිඳු ගන්න. මොකද ආයතන මුලාව කියන්නේ ලෝකේ හදන්නේ. මේ ආයතන මුලාව කියන්නේ ලෝකේ හදලා ඕක එළියේ තියෙනවා කියලා විශ්වාස කිරීමක් විතර තියෙන්නේ. මේ පැත්තෙන් ලෝකේ හදලා ඕකේ ඉන්නේ තියනවා කියලා මුලාවෙන් පරිගණකටයි අපි අහු වෙලා තියෙන්නේ. ඒකට මේ ලෝකෙන සලායතන ලෝකයක් කියලා පෙන්නනවා. ඒතර අපි චිත්‍රපටි ශාලාවක ඉඳලා චිත්‍රපටිය බලනවා ස්ක්‍රීන් එකේ. දැන් කතාවක් හදනවනේ. ඒ කතාවේ ඉන්න අය අපි විශ්වාස කරන්නේ ස්ක්‍රීන් එකේ තියනවා කියලාද එළියේ? එළියේ තියනවා නේද? නැත්නම් රසවින් ඉන්නේ නැහැ. දැන් ක්‍රිකට් මැච් එක හැම බලන්නේ නැති නේද? ටීවී එකේ. දැන් ටීවී එකේ ස්ක්‍රීන් එකේ චිත්‍ර ටිකක් තියෙනවා. දැන් අපි මුලාවෙන් හිතුවේ නැත්නම් මේ එළිය වෙන එකමයි මේ දකින්නේ කියලා. හිතුවේ නැත්නම් අපිට ඔක රසවින් ඉන්න පුළුවන්. මේ TV එකේ වැටෙන වර්ණ සටහන් ටිකක් දිහා බලන්න. ඒව ඇති වෙනව නැති වෙනව. කොහොම කියන්න ගියොත් එහෙම රසවිඳින්න ආස්වාදි නැති වෙනවා. ලෝකේ හදාගෙන විඳින ආස්වාදි නැති වෙනවා. හරි. එතකොට අර වෙලඳ දැන්වීම වලට අහු වෙන්නේ නැති වෙනවා ඊළඟට. ඕකේ ඇත්ත දැක්කොත් තමන් ටීවී එක බලාගෙන හිතුවා මාත් බලනවා මැච් එක නะ මැච් එක ගිහින් තව මැච් එක බලද්දී කියමුකෝ එතකොට දැන් ටිකක් වෙලා යනකොට ඔන්න දානවා එක එක වෙලද දැන් හරි දැන් මට හිතුණා අපේ හිතත් මේ ආයතන හය තියාගෙන ඕකෙන් කරන්නේ. දැන් අපිට ඕන මැච් එක බලන්න. ඒ ඇස්සේ දානවා මෙලද. අර වැල්ලේ ඉවල් හදනවා දානවා. තමනක් දානවා. ඔය කෙටි ඉවල් දානවා. දැන් මේ මැච් එකට කිසිම අදාළත්වයක් නැහැ. ඔය වගේ නේද අපි ඇහෙන රූපයක් බල බල හිතන හොඳ සද්දයක් ඇහෙනවා. දැන් අර රූපෙට කිසිම අදාළත්වයක් නැහැ නේද? ඔන්න කනිනව වෙන එකට දැන් අර කිව්වා දැන් වෙන පැත්තක යනවා. ඕම ඉන්නකොට දන්නේ වෙනද තව එකක් දෙනවා තව පැත්තකින්. ආ හොඳ සුවඳක් එනවා කෑම සුවඳක්. දැන් අර ඔක්කොම ඉවරයි දැන් කෑම පස්සේ ඒක. ඕම වෙනන්නේ දැන් ටීවී එකෙත් අපි දන්නේ නැහැ ඊළඟට මොනව වෙටේද කියලා. අපිට කියලා නෙමෙයි ඒක දන්නේ හින්දා. දැන් ගත්තා නම් ඒක බලන්න එතු අනිත් එක බලනවා. අපි නොදන්න වෙලාවක තමයි දැන් එළද ටෙලිග්‍රාම් එකක් අස්සේ දානවා දැන්වීම් ටික. ඇයි නිකන් දැන්වීම් ටික තියෙනවා ටෙලිග්‍රාම් එක වෙනම තියෙනවා කිව්වොත් දැන්වීම් ටික තියෙනකොට බලන්නේ. ඒක අපිට හොරෙන් අපි බලන වෙලාවටම එකක් දානවා. ඔයගෙ නේද අපේ හිත. මේ ආයතන හය. අපිට කිසිම ඕනකමක් නැහැ. ඒ වුණත් ඒක දානවා. ඇදිලා යයිද බලන්න. එතන අපි තණ්හාව තිබුණත් අල්ලගෙන යන නේද? හරියටම ওই TV එක වගේ තමයි අපේ ඉන්නේ. හිත බලලා දෙවියෙක් කැහැදුවද කොහොම වුණාද මම දන්නේ නැහැ. හරියට හරියට බලෙන් කියන්නේ වෙනද දැනීම් ටික නම් හරියටම මෝඩ කරන්නේ හරියටම මේගොල්ලෝ බලන එකක් මැද්දට තමයි වැටියෙන්ම සල්ලි කියලා ඒගොල්ලෝ ඇඩ් එක දාන්නේ. දැන් මේ දාන්න ගියොත් දන්නවා වැටියෙන්ම නිවුස් යන වෙලාවේ ඇඩ් එකට තමයි වැඩිම ගන්නේ. මේ මිනිස්සු එළද දැනීම බලන්නද බලන්නේ නිවුස් කරන්නේ. නිවුස් කරනවා. ඒ අතරට රින්ගෝනෝ වැඩන්නේ. මට බලෙන් පෙන්නේ. මම ක්‍රිකට් මැච් එකක් ගොඩක් අය බලන හින්දා ඕකටත් හරි ගණන් ඇඩ් එකක් දාන්න ගියා.
ඒසල් ලෝකෙ බලන්නට පෙන්නන්නේ ඇඩ්.
ඔව්. ඉතින් අපේ මනසට දැන් හිත ඇඩ්වර්ටයිස්මන් බල බල ඉන්නේ. 6 දෙනෙක් ඉන්නවා වලේ. අපි දන්නේ නැහැ කොයිටයි කොයිට එනවද කියලා. එහෙම පාලනේ කොත්නේ. හරි. ඊළඟ මොහොතේ මොකක් අරන් දෙයිද කියලා කවුවත් දන්නේ නැහැ. ඒක අපි දන්නේ නැහැ ඊළඟ මොහොතේ මොන හිත හදයිද කියලා. නේද? එහෙම වෙන්නේ අපි අරකට අහු වෙලා ඉන්න හින්දා. හැබැයි ටිකක් මේක දිහා බලන් හිටියෝ. ඔයිට වඩා දෙයක් පේනවා. අපි දන්නවා නම් දැන් ක්‍රිකට් මැච් එකක් බලනකොට මේ ඕවරේ ඉවර වුණ ගමන් ඇඩ් එක දානවා. ඒකට ඕවරේ ඉවර වෙනකොට අපිට වෙන වැඩක් කරලා ඊළඟ එක පටන් ගන්නකොට ආයි බලන්න ඕන.
නිතරම
සිතේ විතරම දැන් බලනකොට හරි කරදරේ. කතාවේ හොඳම ටික එනකොට ඇඩ් එකක්. අර තරඟ වලත් එන්න. ලක්ෂපති අන්තිම එක දිනන්න හදනකොට දාන්න ඇත්තේ. එහේ. ඕකම තමයි අපිට වෙලා තියෙන්නේ.
ජාමනිකේ ඊළඟට වෙන්නේකුත් කලින් දාන්න.
බලාපොරොත්තු වෙලා නෑ අපේ අපේ බලාපොරොත්තු වෙන හින්දා මේක අකාරින්නේ නැහැ. ඊළඟ එක බලන්න කොහොමද ඉන්නව බලාගෙන ඒ අතර ඉතින් අනිත් ඇඩ්වර්ටයිස්මන් පිළේ එනවා. හරි. ඒ ඕක තේරෙනවා දැන් මේ හිත මොන ආයතනෙන් අරන් දුන්නත් හිතේ මොනවා හරි දැනගන්න කියන එක පේනවා. මොන ආයතනෙන් අරන් දුන්නත් හිත මොකක් හරි දැනගන්නවා. ආයතන වල නිමේ ප්‍රශ්නදී ඈත කන්ද නාමයේද කියන එක නෙමෙයි. ඒගොල්ල නිකන් ක්‍රියාවලිය. දෙනීම, ඇසීම, දැකීම, දැනීම, දැනගැනීම. ඔය ආයතන හයක උච්චර. උතර නිමේ ප්‍රශ්නදී. ඒවා හරියට අර චිත්‍රපටි ස්ක්‍රීන් වල වැඩෙන ඒවා හයක් වගේ.
මාර්ගය හය දෙනා නම්
මාරය වෙන්නේ අපි තමයි මාරය කරගන්නේ. ඔක ඇත්ත දැක්කොත් මාරයට අහු වෙන්නේ නැහැ. මුලාවෙන් ගත්තොත් මාරයට අහු වෙනවා. ඔච්චරයි මේ. බුදුහාමර පෙන්නන්නේ මේක ඇත්ත දෙහෙට දකින්න. ආයතන පිරිසිදු දකින්න කියලා. හරි. ඉතින් ඕවා තේරුම් ගන්න නම් මේ ආයතන වෙන වෙනම හොයන්න ඕනේ. ඇහැ වැඩ කරන්නේ කොහොමද? කට ඇහෙට පුළුවන් මේ කාචයක් තියෙනවා. ඔකෙන් වර්ණ සටහනක් කරන් දෙන්න විතරයි. එහෙනම් හිත දකින්නේ ওই වර්ණ සටහන නෙමෙයි. කවදාවත් එළිය රූපයක් දැකලා නැහැ නේද හිත? ඇහැ හදලා දෙන වර්ණ සටහන ප්‍රාමතර. ඇහැ නැතුව දැකලා තියෙනවද හිත කවදාවත් එළිය? ඇහෙන් හදලා දීපු දෙයමයි දැකලා තියෙන්නේ. නේද? කන නැතුව රද්දයක් අහලා තියෙනවද කවදාවත්? එන කණේ කියා මත හදලා දීපු අර ශබ්ද චිත්‍රෙමයි ඔය බල බල හදලා තියෙන්නේ.
කනඩ බෑනේ කන.
ඔව් ඇස් පේන්න නැත්නම් චිත්‍රය ඇඳෙන්නේ නැහැ. කන ඇහෙන්නේ නැත්නම් ශබ්ද චිත්‍රය ඇඳෙන්නේ නැහැ. හරි. චිත්‍රය ඇඳෙන්නේ නැත්නම් දන්නේ නැහැ. එහෙනම් ශබ්ද ඇහුන්නේ නැත්නම් අපි කාක්කෙක් හිටියා කියලා දන්නේ නැහැ. ඒ චිත්‍රය ඇඳුනොත් විතරයි
දන්නේ.
හැබැයි ওই චිත්‍ර 6ම අරමුණු කරන්න පුළුවන් හිතට විතරයි. ඇහැටවත් පේන්නේ නැහැ ඇහැඳලා දෙන්නේ. ඇහැ දන්නේ නැහැ මේ වෙලාවේ මොකද්ද ගත්තේ කියලා. ඇහැ නිසා පහළ වෙන හිත තමයි නේද? කන දන්නේ නැහැ මේ වෙලාවේ අරන් දුන්න සද්දේ මොකද්ද කියලා. කන නිසා උපදින හිත තමයි දැනගන්නේ. ඒතර උන්නාත බ්‍රාහ්මණයා ඇවිල්ලා අහන ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ. මේ පස් දෙනෙක් ඉන්නවා. ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඇස කන නාසය දිව ශරීරය. මේගොල්ලන්ට නානා විෂය නානා ගෝචර විෂය වෙනස් හැඩ විෂය වෙන එක අනක විෂය වෙන්නේ නැහැ නේද නානා විෂය නානා ගෝචර නැ ගෝචර භූමිය ඇතුලේ දැන් ඇහෙන් දකින ඒ වතරේ වෙනස්කම් තියෙනවා කණෙන් අහන සද්ද වල කනට වෙනස්කම් තියෙනවා ඈ නානා ගෝචර මෙහෙම පස් දෙනෙක් ඉන්නවා නානා විෂයන් නානා ගෝචරන් කවුද ඇහැ කන නාසය දිය ශරීරය හැබැයි ඒගොල්ලන්ට ඒගොල්ලෝ අරන් දෙන අරමුණ විඳීමේ හැකියාවක් නැහැ එහෙනම් කවුද මේගොල්ලන්ට පිහිට වෙන්නේ කියලා අහන ප්‍රශ්නයි කවුද මේගොල්ලන්ට පිළිසරන්නේ බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා මනස මේ මනස තමයි පිළිසරණ වෙලා තියෙන්නේ මේ මේ අරන් දෙන අරමුණු ටික විඳින්න මනස බාරගත්තේ නැත්නම් අරගොල්ලන්ට බුද්ධ කරන්නද එතකොට ඇහෙන් අරන් දෙන රූපෙට රූපයක් හදලා එළියේ තියනවා කියලා විශ්වාස කළේ නැත්නම් ඇහැට බුද්ධ කරන්න බෑ ඇහැට අපි තරහ ගස්සන්නත් බෑ ඇලෙන්න රාග සිත් ඇති කරන්න බැරි වෙනවා වර්ණ සටහනක් විතර නම් ඇහැ අනාරන්දිනේ ශබ්ද සටහනක් විතර නම් ඕකේ රූප නැත්තම් අපි හෙදුවේ නැත්තම් කාටවත් පුළුවන් වෙයිද අපිට බනින්න
බනින්නේ මොකද
කාට හරි නෑවා මට බනිනවා කියන්නේ ඔයාලට පුළුවන් මට ශබ්ද ටිකක් දෙන්න නේද කනට ඇහෙන ශබ්ද ටිකක් දෙන්න පුළුවන් මිස බනිනවා කියන එක මම කරගත්තොත් මිස වෙන කෙනෙකුට බනින්න බෑ එහෙමද තේරෙන්නේ වෙන භාෂාවකින් ඇවිල්ලා අපිට බනිනවා චීනෙක් ඇවිල්ලා බැනගෙන බැනගෙන යනවා අපි නන්න මගේ හොඳ කියනවා ඇවිල්ලා අපි ඉතින් thank you කියලා යන්න
දැන් බණිනාද හොඳ කියනවාද කියන එක කවුද හදාගන්නේ?
හිත තමන්ගේ හිත. අරයට පුළුවන් සද්ද ටිකක් දෙන්න විතරයි ඊට වඩා දෙයක් කරන්න බෑ. එහෙම නැත්නම් රූප ටිකක් පෙන්වන්න වර්ණ සටහන් ටිකක් පෙන්වන්න විතරයි. නැත්නම් ගඳ සුවඳක් දෙන්න විතරයි. ඕවා හොඳයිද නරකයිද කරව මේවා ටික හිතෙන් කරගන්න. ඒ නිසා තමයි මේ ආයතන හරියට පිළිසඳ දෙක්කොත් අර අටලෝ දහමට අහු නොවි ඉන්න පුළුවන්. නින්දා ප්‍රසංසා ලබන්නේ නැතුව ඉන්න පුළුවන්. සැප දුක් විඳින්න නැතුව ඉන්න පුළුවන්. ලාභ අලාභ නැතුව ඉන්න පුළුවන්. ඒකට කැමතිද දන්නේ නැහැ. ඔය නැහැ කියන ගොඩක් ටිකක්
අමාරුයි ඒ තරම් ඒවට පුරුදු වෙලා
කොහොම නැත්තම් කොහොම ජීවත් වෙන්නේ කියලා
අනිවාර්යම නැත්තම්
ඔව් මේක තමයි අපට වෙන්නේ
ඉච්චර මේ
අසරට
පුරුදු
වෙන්නේ ඒක අතාරින්න එකක් දුවක් වගේ ඒ වුණාට ඇත්ත ඔහොමයි ඒ කියන්නේ රහතන් වහන්සේගේ මනස කිසිම දෙයකින් කම්පණය වෙන්නේ පොට්ටක්වත් හෙල්ලෙන්නේ නැහැ ඒකයි කම්පණය වෙන්නේ නැහැ කියන්නේ පොට්ටක්වත් චලනයක් රහතන් වහන්සේ රහතන් වහන්සේ ඒක කියන්නේ මේ ආයතන හැට අහුවෙන්නේ හිත ඇච්චරයි ආයතන හැට මුලා වෙන හිත අර ඔක්කොටම අහුවෙනවා ආඩනවා වැළදෙනවා හිනා වෙනවා ඔක්කොම එහෙනම් දැන් ටිකක් විවේකයක් ගන්න බලන්න. ටිකක් ගොඩක් වෙලා නේද?